ආදරණීය තුමී පුතේ, ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ පරිසරය පාඩම සමග බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පරිසරය පාඩම සමග එක්වෙමු.
සමන් පිච්ච මල්ලි හිරුණු නිල්තන කොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට. බකමූනෝ පියාවති අනික් කුරුල්ලෝ නිදති බොවතුවල එල්ලීගෙන මවවුලෝ කෑගසති. මගේ සුරතල්ලක් කාගේ මාලේ මුතු ඇටවාගේ මෙවැටෙන්නේ පිනි බින්දුත් හදමු එකක් ඒවාගේ. හඳ හාමි අපදිහාව එබි බලයි පාහිනාව සිහිල් සුලන් දැල් විඳින්ට දොරට යන්ට හොඳ වෙලාව. අහසේ තරුවැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් කිවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා. එස් මහින්ද හිමියන් විසින් රචනා කරපු අපූරු ගීතයකින් තමයි අපි අද පාඩමට එකතු වෙන්නේ. එහෙනම් අද මම ඌව ගුරුගෙදර තුලින් ඔබට පරිසරයේ විශේෂ පොළව හා අහස තේමාව ගැන කතා කරන්න සූදානම් වෙනවා. හොඳයි. එහෙනම් මුලින්ම පුංචි ඔබේ මතකය තුනේ පන්තියට අරගෙන යමු. මතකද දුල පුතාලට ඔබේ පාසල් වත්ත නිරීක්ෂණයට ගිය චාරිකාව? එහිදී ඔයාලා දකින්න ඇති විවිධ වෙනස්කම් සහිත තැන්. පාසල් වත්ත පුරා විදගෙන යද්දී හැමතැනක්ම එක සමානව අපි දැක්කේ නැහැ. එක එක තැන් එක එක විදිහයි නේද? උස් තැන් තිබුණා, ඊළඟට තැනිතලා වගේ තැන් තිබුණා, බෑවුම් සහිත තැන් තිබුණා, ගස්කොළන් බහුලව වැඩුණු තැන් තිබුණා, ඊළඟට හොඳටම පස්සේදිලා ගිය තැන් තිබුණා, මුල් පෑදිච්ච තැන් තිබුණා, තනුකල වවාපු තැන් තිබුණා. ඔන්න ඔය විදිහට අපේ පාසල් භූමිය පරිසරයේ හැම තැනක්ම එක හා සමානව නැහැ. තැනින් තැනට ලොකු වෙනස් විදිහට දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ තැන්වලදී ඔබ ලබාගත් අත්දැකීම් ගැන මතක් කරලා බලමු ටිකක්. මේ දේවල් නැවත වතාවක් ඔබේ ගෙවත් ඇදිත් අත්හදා බලන්න පුළුවන්. තාමත් ඔබ ගෙවල් වලට වෙලා ඉන්න නිසා, තාමත් නිවාඩුවේ නිසා ආපහු සැරයක් මේ දේවල් කරලා මේ මතකේ අලුත් කරගන්න පුංචි වලට පුළුවන්. හොඳයි, අපි මතක් කරගමු එකින් එක අපි මොනවද කළේ කියලා. කඳු සහිත භූමියකට, නැත්නම් කඳු සහිත තැනකට දුවන්න කියලා පුංචි වලට ඔයාලගේ පන්තියේ ගුරුතුමිය හෝ ගුරුතුමා අවස්ථාවක් දෙන්න ඇති. කඳු සහිත ස්ථානයකට, නැත්නම් උස් තැනකට දුවන්න. ඉතින් මෙතෙන්ට දුවද්දී මොනවද ඔයගලන්ට දැනුනේ? ඔව්, අපිට අපි හිතන තරම්, අපිට ශක්තිය තියෙන තරම් ලොකු වේගයකින් කඳු සහිත තැනකට දුවන්න අමාරුයි නේද? අපි දුවන වේගය ටිකක් අඩු වෙනවා. ඒ වගේම තමයි අපිට වෙහෙසක් දැනෙනවා, මහන්සියක් දැනෙනවා. අපි හති දානවා නේද? සමහර දූල පුතාලට නම් කොහොමදවත් මේ ටික දුවා ගන්න බැරි වෙන්නත් ඇති. ඒ ඕගොල්ලන්ගේ ක්‍රියාශීලී ප්‍රමාණයත් එක්ක. හරි. ඊට පස්සේ ඒ තැනදිම කන්දේ ඉඳලා ආපහු පහලට දුවගෙන එන්න කිව්වහම ඕගොල්ලෝ මොකද කරේ? ඔව්, අර කන්ද පැත්තට දුවගෙන යනව තරම් අපහසුවක් ඔයාලට දැනෙන්න නැතුව ඇති නේද? බොහොම පහසුවේ පහලට දුවගෙන එන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ නැති. එතකොට වේගය ටිකක් වැඩි, අපිට දැනෙන වෙහෙස අඩුයි, අපි හති දාගෙන පහලට දුවගෙන එන අවස්ථාවක් අඩුයි. එතකොට තව අවස්ථාවක් බලමුකෝ. දුල පුතාලට මතකද මෙන්න මේ ඕගොල්ලෝ තෝරාගත්ත භූමියේ බෝලයක් අරගෙන පෙරලල බලන්න දුන්න. ඉතින් මොකද වුනේ? අපිට ඒ බෝලය කඳ සහිත දිහාට අපි විසි කරා නම් මොකද වුනේ? ඒක ඒ බිමට පතිත වුණු සැනින් ආපහු පහළට රෝල් වෙලා ආවා නේද? එතකොට ඉහළට දැම්මාම ආපහු පහළට පෙරලි පෙරලි බෝලේ ආවා. දැමූ සැනින් වේගෙන් කඳු සහිත භූමියක නම් මේ බෝලේ පහළට පෙරලිලා ආවා. එතකොට රෝදයක් තල්ලු කරලා බැලුවද? ඔව්, රෝදයක් තල්ලු කරලා බැලුවා නම් ඔයගොල්ලෝ කන්ද පැත්තට රෝදය තල්ලු කරගෙන යනකොට ඔයාලට තරමක් ඔයාලගේ ක්‍රමයෙන්ද ඔගලගේ තල්ලුව ඒ රෝදයට දෙන්න සිද්ධ වුණා. හැබැයි අපි කන්දි හැලින්දල මේ රෝදය තියලා තැරියන මොකද වෙන්නේ? ඔව්. සමහර වෙලාවට රෝදේ පෙරලි පෙරලි ගිය අතක්වත් හොයාගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන් ඉස්කෝලේදී සෙල්ලම් කරන පිට්ටනිය ගැන ටිකක් මතක් කරන්න. සමහර ඉස්කෝලවල පිට්ටනිය ආශ්‍රිතව පිට්ටනියට පහළ ප්‍රදේශයේ සමහරට ලොකු බෑවුමක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් සෙල්ලම් කර කර ඉන්නකොට ඔයගොල්ලන් සෙල්ලම් කරන බෝල ඔය කඳු සහිත ප්‍රදේශයෙන් පහළට ගිය වාර අනන්තවත් ඇති. ඒක හොයාගෙනත් ඇති. තාමත් ඒ තැන්වලම තියෙන දේවල් ඇති නේද? ඔව්. එහෙනම් ඒ අත්දැකීම දූලපතාලට තියෙනවා. ඒ වගේම ආයතනයක් වුණනම් ඔයගලගේ ගෙවත්තවට පරිසරයෙන් මේකත් හදා බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කඳු සහිත තැනක නැත්නම් උල් ස්ථානයක ඉඳලා වතුර භාජනයක් අරන් ගිහිල්ලා හලල බැලුවොත් මොකද වෙන්නේ? ඔව්. ඊටාම වේගයෙන් අර උස තැන ඉඳලා පහළට ජලය ගලාගෙන එනවා. ඉතින් ඒ ජලය ගලාගෙන එනකොට ඒ අපි දාපු ජලය ටික විතරක් නෙවෙයි නේද? ඒකත් එක්ක ඒ අහල පහළ තියෙන ඒවා ගසාගෙන එන්න පුළුවන්. පස්සේ දිලෙන්න පුළුවන්. ගල් කැට සේදෙලෙන්න පුළුවන්. හැබැයි ඉහළ සිට පහළට ජලය ගලාගෙන ඉම වේගවත් කියලා ඔබල දකින්න ඇති. හොඳයි. ඉතින් එහෙනම් මෙන්න මේ තැන්වලදී මේ කරපු ක්‍රියාකාරකම් ආයිත් වතාවක් ඔයාලගේ නිවසවට තියෙන මේ වගේ පරිසර කොටසක් තෝරගෙන අත්හදා බලන්න පුංචි දුලපතාලට ඔන්න දැන් අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් අපි මේ කතා කරපු දේවල් එක්ක පුංචි ඔයාලට තේරෙනවා ඇති භූමිය කියන්නේ එහෙම නැත්නම් අපේ මේ පොළව කියන්නේ විවිධත්වයෙන් යුතු තැනක්. සෑම තැනම එකම විදිහට නැහැ. පොළව විවිධයි නේද? ඉතින් මේ විවිධත්වය ඇති වෙන්න සබහදහමෙන් සිද්ධ වෙන සමහර දේවල් බලපාලා තියෙනවා. ඒවට අපි කියනවා පරිසර සාධක කියලා. ඔගොල්ලෝ දන්නවා සබහදහමත් එක්ක අපි ජීවත් වෙනකොට මේ සබහදහම නැත්නම් මේ පරිසරයේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඉදිරියට සිද්ධ වෙන වෙනස්කම් ඕන තරම් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් නිසා මේ භූමිය වෙනස්කම් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම භූමිය වෙනස්කම් නැති වෙන්න බහුලව බලපාන දෙයක් වර්ෂා. නේද? වර්ෂාවත් එක්ක පස්සේ ඉදිලා යනවා. පස් කඳු කඩා වැටෙනවා. නායාම් සිද්ධ වෙනවා. ගල් පෙරලෙනවා. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. ගම් වතුර වුණත් එහෙම තමයි. දැන් අධික ගම් වතුර තත්වයකදී ඒ ගම් වතුර තිබුණු ප්‍රදේශය අපි මුලින් බලනවට වඩා ලොකු වෙනස්කම් වලින් දකින්න පුළුවන් ගම් වතුර බැස ගියාට පස්සේ නේද? සමහර තැන්වලින් වතුර මාර්ග ජල මාර්ග හැදිලා තියෙන්න පුළුවන්. සමහර තැන්වල පස හැරිලා තියෙන්න පුළුවන්. කඳු වේලි කඩාගෙන ගිහින් තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට වර්ෂාව කියන සාධකය පරිසර සාධකයක් විදිහට වර්ෂාව කියන සාධකය සෑහෙන දුරට බලපානවා භූමිය වෙනස්කම් ඇති වෙන්න. අපි බලමු මෙන්න මේ පරිසර සාධක විතරක් නෙවෙයි බලපාන්නේ භූමිය වෙනස්කම් ඇති වෙන. දුලපතාලට මොකද හිතෙන්නේ? පරිසරයේ ඇතිවන වෙනස්කම් විතරද අපේ මේ පොළොව වෙනස් කරන්නේ? අපොයි නැහැ නේද? ඒත් එක්කම අපි මිනිස්සු විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා මේ භූමියේ පිහිටීම භූමියේ පෙර පැවති තත්ත්වය වෙනස් වෙනවා. ඒක ඉතින් මේ වර්තමානයේ වෙනකොට ඕගලගේ පරිසරයවට ඒ වගේම මේ සමාජයේ රටේ තොටේ අහන්න සිද්ධ වෙන දේවල් එක ඕනෑතරම් අත්දැකීම් තියෙනවා. අපේ මේ පොළව අපේ මේ භූමිය මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස් වුණු තැන් අනන්තයි අප්‍රමාණයි. අපි බලමු උදාහරණ කිහිපයක්. තැනි තලා බිම්වල ක්‍රීඩා පිටි තැනීම. ඉතින් දැන් ඒ හැමදේම සිද්ධ කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවත් එක්කනේ. අපේ අවශ්‍යතා අපිට අවශ්‍යතා ඇති වෙනකොට ඒකට ගැළපෙන විදිහට අපේ අවුට පරිසරය අපි සකස් කරගන්නවා. ඉතින් ඔයාලා දකින්නවලු ඔයාලගේ පාසලේ ක්‍රීඩා පිටිය සකස් කරන්න තැනි තලා බිමක් තෝරගෙන ඒක ඒ තිබුණ තැනම නෙමෙයි අපිට අවශ්‍ය විදිහට සකස් කරගෙන තියෙනවා. ඉතින් එතකොට එතන මේ භූමියේ වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩනැගිලි ඉදි කිරීම නේද? අපිට ජීවත් වෙනකොට වාසස්ථාන ඒ හැමදේම අවශ්‍ය වෙනවනේ. ඉතින් අපි තුරුම වෙලා තියෙන මේ පොළවේ විවිධ වෙනස්කම් කරලා අපිට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදි කිරීම ආදිය සිද්ධ කරගන්න. එතකොටත් පොළවේ පිහිටීම වෙනස් වෙනවා. අනිත් දේ තමයි ගොවිතැනට බිම් සැකසීම. බිම පෙරලනවා නේද? අපි කියන්නේ ඔය වී ගොවිතැනේදී නම් කුඹුරු මඩ කරනවා. ඉතින් එතකොට අර තියෙන භූමිය අපිට අවශ්‍ය විදිහට අපි වෙනස් කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ දකින්නේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල දැන් නුවර එළිය හපුතල වගේ ප්‍රදේශවල දකින්නේ ඒ කඳු කර භූමි කොයිතරම් වෙනස්කම් කරලා හදාගෙන තියෙනවද ඒගොල්ලන්ගේ ගොවිතැන්වලට ගැළපෙන විදිහට. නේද? ඔයාලාවට පරිසරය ඕන තරම් දකින්න වෙටි. ඕනෑම තැන ඒ තියෙන භූමිය අපිට අවශ්‍ය විදිහට සකස් කරගෙන අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට අපි යොදාගෙන තියෙන. එහෙනම් දුවලා පුතාලට තේරෙනවා භූමිය වෙනස්කම් ඇති වෙන්න පරිසර සාධක වගේම අපේ ක්‍රියාකාරකම් නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් බලපානවා කියන එක. හැබැයි ඉතින් මේ දේවල් වලදී මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට දැඩි ලෙස හානි කර නොවන තත්වෙන් කරන්න අපි වග බලා ගන්න ඕනි. නැත්නම් අපේ අනාගතේ මේ පොළව තුළ මේ මිහිතලය තුළ අපිට ජීවත් වෙන්න තියෙන අවකාශ නැති වෙලා යන්න පුළුවන්. හොඳයි. ඊළඟට පුංචි ඔයගොල්ලෝ තවත් ආසදයක් ගැන අපි කතා කරන්නේ. ඒ තමයි හුළඟ. හරි කැමති නේද සරුංගල් යවන්න, හුළං පෙති කරකවන්න නේද? අපි හරි කැමති හුළඟත් එක්ක පුංචි පුංචි ක්‍රියාකාරකම් කරන්න. මේ හුළඟ කියන එක ගැන කතා කරනකොට මේ පාඩමේදී දුල පුතාලට මතක ඇති අපි කොහොමද හුළඟ නැත්නම් සුළඟ කියන එක හඳුනාගන්නේ. දැන් ඔයගොල්ලෝ කියයි ගස්වල කොළ හෙල වෙනකොට අපි තු හුළඟ තියෙනවා කියලා හඳුනා ගන්නවා. අපිට සාමාන්‍ය වෙලාවට වඩා ඇඟට සිසිලසක් අපේ ඇඟේ සීතලට යමක් වදිනවා වගේ දැනෙනකොට අපි දන්නවා දැන් නම් හුළඟ තියෙනවා කියලා අපි හඳුනා ගන්නවා නේද? පරිසරයේ විවිධ වෙනස්කම් මේ හුළඟ තියෙනවා කියන එක පෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් තවත් විදිහකට කියනවා නම් ඇත්තටම මේ හුළඟ කියන්නේ විද්‍යාත්මකව කිව්වොත් අපි දන්නවා අපාවට තියෙන වාතය. මේ වාතයේ චලනය වෙන කොටස තමයි, චලනය වෙන අවස්ථාව තමයි අපි හුළඟ කියලා හඳුන්වන්නේ නේද? හුළඟ නැති වෙලාවට ওই කියන ලක්ෂණ නැහැනේ. ගස්වල කොළ නිසල් මන් කොඩි සෙල වෙන්නේ නැහැ නේද? සමහරට අපිට දැන් ඇඟට සිසිලසක් දැනෙන්නේ නැහැ. හැබැයි මේ චලනය වෙන වාතය එකතු වුණාම නැත්නම් වාතයේ චලනය වෙනව දැක්කම අපි කියනවා ඒකට ඔන්න දැන් හුළඟ පවතින අවස්ථාවක් කියලා. ඉතින් මේ පරිසරයේ සුළඟ තියෙනවාද කියලා බලන්න පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකකින් ඔබට අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මතක් කරලා බලන්නකෝ මෙන්න මේ අවස්ථා ටික. පුංචි වල මේ දේවල් ක්‍රියාකාරකම් කරන්න ඇති. නිවසේදී හෝ පාසලේදී අපිට මේ පහුගිය කාලෙ විඳින්න සිද්ධ වුණ අත්දැකීම් එක ඔයාලගේ ගුරු මව්පියවරු යොමු කරන්න ඇති. මේ ක්‍රියාකාරකම් වලට අපි පොඩ්ඩක් ආපහු මතක් කරගනිමු මේ ටික. එකක් තමයි වියලි ශාක පත්‍ර කුණු රොඩු ආදී ගසාගෙන යනවා. ඔව් දැන් උලඟ තිබුණ දවසක ඔයාලගේ මිදුල බලන්නකෝ නේද? වෙනදාට වඩා නැති කොළ රොඩු ගොඩාක් පිරීලා තියෙනවා. අපිට ඉතින් එදාට වැඩ වැඩි. ඔන්න උලඟ තිබුණා උලඟ තියෙනවා කියලා දැනගන්න එක සාක්ෂියක් තමයි ඒ. ඊළඟට එලි මහන තියෙනවා නම් කොඩියක්. කොඩියක් එහෙම ඔසවලා තියෙනවා නම් මේ කොඩිය හරි අපූර්වට උලඟ තියෙන වෙලාවට වැනෙනවා. ඔන්න එතකොට අපි කියනවා ආමේනම් උලඟ තියෙන අවස්ථාවක් කියලා. ඒ වගේම තමයි වියලි කොළ වගේමයි ඉරාගත් කඩදාසි පුංචි පුංචි කඩදාසි ටිකක් ඉරලා ඒ වගේම පුළුම් මෙන්න මේවා උලඟ හමන වෙලාවට මොකද වෙන්නේ? ඒ උලඟ හමන වෙලාවකදී ඔයගොල්ලන් එළියට ගිහිල්ලා මේවා විසිකරලා බැලුවොත් ඒ උලඟ හමන දිශාවට මේවා ගහගෙන නැත්නම් පා වෙලා යනවා ඔයාලට දැක ගන්න පුළුවන්. තවත් එකක් තමයි දුල පුතාල දන්නවා උලඟ නිසා බීජ ප්‍රචාරණය සිද්ධ වෙනවනේ නේද? ඒක අපේ පරිසරයේ ගහකොළ ඇති වෙන්න එක හේතුවක්. ශාක ව්‍යාප්තියට බලපාන එක හේතුවක් තමයි හුළඟ. ඉතින් මේ හුළඟ නිසා හොර, මොනරු කුඩුම්බිය, වර, පුළුන් වැනි බීජ පාවීම සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඒ විදිහට ඔයගොල්ලන්ගේ ඇස් දෙකට පෙනෙන අවස්ථාවකදී අපි දන්නවා දැන් මේ හුළඟ තියෙන අවස්ථාවක් කියලා. ඒ වගේම කුඩයක් එහෙම ඉහළගෙන හුළඟ තියෙන වෙලාවක යන්නක බලන්න මොකද වෙන්නේ? කුඩේ අනිත් පැත්ත ගහන්න පුළුවන් නේද? නැත්නම් අපිත් එක්කම ටිකක් කුඩේ අපි වයි දෙගොල්ලම තද හොලඟකදී නම් පොඩ්ඩක් එහාට තල්ලු වෙලා යන්න පුළුවන්. අන්න ඒ වගේ අත්දැකීම් එකක් අපි හොලඟ තියෙනවා කියලා දන්නවා. ඉතින් ඇත්තටම හොලඟක් තදින් තියෙන වෙලාවට අපි කුඩේ හෙලන්න යන්නේ නැහැ නේද? ඒක අපිටත් අවදානම්, කුඩේට හොඳටම අවදානම්. ඊළඟට තවත් දෙයක් තියෙනවා. දැන් අපි තෙත දේවල් වියලා ගැනීම අවවේද විතරක් නෙමෙයි. මෙන්න මේ තෙත දේවල් වියලා ගැනීම සුළඟ හමන අවස්ථාවේදී සිද්ධ වෙනවා. එලි මහනේ තෙත රෙදි කැබැල්ලක් තියලා බලන්නකෝ උළඟ හොඳින් තියෙන අවස්ථාවක මොකද වෙන්නේ කියලා. ටික වෙලාවක් යනකොට ඒ ජල වාෂ්ප ගහගෙන ගිහිල්ලා ඒ තෙත රෙදි කැබැල්ල වියලි තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ උළඟ කියන එකෙන් මේ තෙත දේවල් වියලා ගන්න පුළුවන් කියන එක තවත් අත්හදා බලන්න පුළුවන්. ඕගලන් දැන් ගොඩක් කරලාට අපි මේක සිදු කරනවා වැස්ස වැඩි කාලෙකදී සමහරලාට අපිට ඇඳුම් වේලා ගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ වෙලාවට ෆෑන් එකක් ගාව තියා තියලා ඒ ඇඳුම දැන් අද හවසට සෝදලා ෆෑන් එක ඉස්සරහා තියලා තිබ්බොත් ෆෑන් එක ක්‍රියාත්මක කළා ඒක උදේ වෙනකොට ඒක වෙන්නේ නැති. එතකොට එතෙන්දිත් ඔයගලන්ට පේනවා මේ තෙත ද්‍රව්‍ය වියලා ගන්න හොඳ තෙත රෙදි වගේ දේවල් වියලා ගන්න හොඳ අපිට උදව් වෙනවා කියලා. හොඳයි. එහෙනම් ඉතින් මෙන්න මේ කියන සිදුවීම් එක මෙන්න මේ කියන අත්දැකීම් එක පුංචි දුල පුතාලට පුළුවන් වෙනවා සුළඟ කියන එක හඳුනා ගන්න. ඒ වගේම තමයි මේ සුළඟ නිසා සමහර දේවල් පිහිටි ස්ථානෙම සෙලවෙනවා. තවත් සමහර දේවල් ගමන් කරන දිශාව වෙනස් කරගන්නවා. නේද? තවත් දේවල් පිහිටි ස්ථානෙන් ගහගෙන යන නැත්නම් ගසාගෙන යනවා. තියෙන තැනින් වෙන තැනකට ගසාගෙන යනවා. ඒ වගේම තමයි තෙත දේවල් වියලා ගන්න. ඉතින් හුලඟත් එක්ක මෙන්න මේ ක්‍රියාකාරකම් මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන අපේ පුංචි දුල පුතාලා. හොඳයි. ඉතින් අපි පොළව ගැන කතා කළා, හුලඟ ගැන කතා කළා. ඊළඟට තවත් අපි බොහෝ මාස කරන ආදරය කරන දෙයක් තියෙනවා. මොකක් ගැනද මම මේ කියන්නේ? ඔව්, පුංචි දුල පුතාලා දන්නවා මේ පාඩමේදී අපි අහස ගැන කතා කරනවා නේද? අපි හරි කැමති මේ අහස ගැන කතා කරනකොට. අපි වැඩි දෙනෙක් ගොඩක් කැමති දිවා කාලයේ අහසටද රාත්‍රී කාලයේ අහසටද? ඔව්, මම නම් රාත්‍රී අහසට හරිම කැමති. පුංචි වාලත් එහෙම වෙන්න ඇති. මොකද දිවා කාලයේ අහසේ දකින්නාට වඩා සුන්දර බවක්, විචිත්‍රවත් බවක් අපි රාත්‍රී අහසේ දකින්නවා නේද? අපි රාත්‍රී අහසට ඒ නිසා වඩාත් ප්‍රිය කරනවා. ඔව්, එහෙනම් දුල පුතාලා දන්නවා මේ ලෝකේ තියෙන අපූර්වතම වස්තුවක් තමයි අහස නේද? අපිට හිතා ගන්න බෑ, අපිට හොයා ගන්න බෑ මේකේ කෙලවර. ඒ වුණාට අපි හරි ආසයි. අපි දකිනවා අපිට පේන සීමාවෙදි මේ අහසේ අපූර්වත්වය අපි නිරීක්ෂණය කරනවා. ඉතින් අපි පුංචි අය වුණත් ලොකු අය වුණත් නේද, වැඩිහිටි ළමා මේ හැමෝම අහසට බොහෝම කැමති. හැබැයි සමහර කාල තියෙනවා මේ අහස හරියට බැනුම් අහනවා නේද? දැන් නොනවත්වා වෙහි වහින කාලයක් කියලා හිතන්නකෝ. නැත්තම් අපිට දරා ගන්න බැරි තරම් ඉඩෝරයක් නියඟයක් තියෙන කාලයක් කියලා හිතන්නකෝ. කවුද බැනුම් අහන්නේ? ඔව්, අහසට බනිනා. තේරුමක් නැහැ නේද? පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක සබදාහමේ විවිධ විපර්යාස සිද්ධ වෙන. හැබැයි මේ දේවල් වලට අහස පැලි නැහැ. ඒ වුණාට ඉතින් ඒක අපි සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් එක්ක අහස ටිකක් දැනුම් අහනවා නේද? ඔව්, අපි බලමු අහස ගැන තව ටිකක් කතා කරලා. පුංචි දූල පුතාලා චූටි කාලේ ඉඳලම, කුඩා කාලේ ඉඳලම අහස දිහා බලලා ඇති නේද? පුංචි කාලේ හඳ මාමා තරු ඒවා නිරීක්ෂණය කරන්න අහස බලලා ඇති. ඒ වගේම තමයි දිවා කාලේ අපි එළියට ගියාන දැන් මේ වෙලාවේ වුණත් අපිට අහසේ අපූර්වත්වය බලා ගන්න පුළුවන් මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ දිවා කාලේදී එහෙම නැත්නම් රාත්‍රී කාලේදී හැම දවසකම අපි අද දකින අහසමද හෙටත් අපිට දකින්න තියෙන්නේ. ඒ කියන්නේ මං කියන්නේ අහසේ ස්වභාවය, අහසේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ. ඔව්, එහෙම නැහැ. එක එක දිනවලදී මේ ස්වභාවයන් වෙනස් වෙනවා. අපි බලමු මොකද්ද මේ වෙනස කියලා. උදාහරණයක් බලමු. වැසි දවසට කොහොමද අහස? හොඳට හිරු පායන දවසට කොහොමද අහස? සමානයිද? නැහනේ. ලොකු වෙනස්කමක් මේ දවස් දෙකේදී අපි දකිනවා. එතකොට රාත්‍රී අහස, ඒ වගේම දිවා කාලයේ අහස, මේ අවස්ථා දෙකේදී අපි ලොකු වෙනසක් දකිනවා නේද? රාත්‍රී අහසේ අඳ තියෙනවා, තරු තියෙනවා, ග්‍රහලෝක තියෙනවා. ඒවා වඩාත් හොඳින් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තවත් විවිධාකාර ග්‍රහ වස්තුන්, ඒ වගේම අභ්‍යවකාශය ආන, ওই වගේ දේවලුත් අපිට රාත්‍රී අහසේ දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන දේවල් වලට අමතරව තව හුඟක් දේවල් අහස නිරීක්ෂණය කරනකොට දැක ගන්න පුළුවන්. මේ රාත්‍රී අහසේදී බොහොම විස්මිත දේවල් නේද අපි අහලා තියෙනවා. උල්කාපාත කියලා අහලා තියෙනවා, වල්ගාතර කියලා අහලා තියෙනවා. ඉතින් මේ වගේ විස්මිත දේවලුත් මේ රාත්‍රී අහසේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් පුංචි දුල පුතාලා පුරුදු වෙන්න ඕනේ මේ අපූර්වතම වස්තු නිරීක්ෂණය කරන්න. එතකොට මේ අහස නිරීක්ෂණය කරන එකෙන් අපිට මේ විශ්වයේ තියෙන අපූර්ව දේවල් ගැන දැන ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරුන්ගේ තියෙන අනාගත බල අපූර්වතු නේද? මම තාරකා විද්‍යාඥයෙක් වෙනවා. අහස ගැන ගවේෂණය කරන්න පුළුවන්. ලෝකේ ඉස්සරහට යන්න පුළුවන්. පුදුමාකාර අපූර්වත්වයක් තියෙන විශේෂේත්‍රයක්. ඉතින් මේ වගේ දේවල් වලට පුංචි කාලේ ඉඳලම කැමැත්තක් දක්වන පුංචි ඔයාලට පුංචි කාලේ ඉඳලම මේ පුරුද්ද ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විද්‍යාත්මක පැත්ත වගේම බොහෝම සෞන්දර්යාත්මක පැත්තකුත් අපිට වර්ධනය කරගන්න පුළුවන්. මෙන්න මේ අහස නිරීක්ෂණය කරාම, විශේෂයෙන් රාත්‍රී අහස. දැන් පුංචි දුව ලබුතාලට මතක ඇති, මම මුලින්ම පාඩම ආරම්භයේදීම අපූර්ව ගීතයක් ගායනා කරා. ඒස් මහින්ද හිමියන් විසින් රචනා කරපු අපූර්ව ගීතයක්නේ. ඉතින් ඔයාලා තව දන්නේ නැති, මීට අමතරව විවිධ ලේඛකයන් විසින් රචනා කරපු අහස ගැන, අහසේ අපූර්ව දේවල් ගැන ලියවිච්ච ගීත ඕනතරම් තියෙනවා. ඒවට අමතරව පුංචි ඔයාලට පුළුවන් වෙනවා මේ දේවල් රස විඳිනකොට අපූර්ව නිර්මාණ කරන්න, කවි නිර්මාණය කරන්න, ගී නිර්මාණය කරන්න, ඒ වගේම චිත්‍රාඳින්න නේද? තවත් අපූර්ව අපූර්ව අපි හිතන්නේ නැති පැති වලින් නිර්මාණය කරන්න පුංචි ඔයාලට පුළුවන් වෙනවා. මෙන්න මේ නිරීක්ෂණ හැකියාව මේ දේවල් වලට කැමැත්ත ආසාව ඇති කරගන්න. හොඳයි, ඊළඟට මේ රාත්‍රී අහස ගැන, රාත්‍රී කාලය ගැන ටිකක් කතා කරපු නිසා මේකටම අපි අදාළ කරගමු රාත්‍රී කාලයේ පිපෙන මල් ගැන ටිකක් කතා කරන්න. මේ දේවල් අපි පරිසරයේ වෙනත් පාඩම්වලදී කතා කරනවා. ඒ වුණාට ඉතින් මේ පාඩමේදී මුංචි මතක් කිරීමක් ඒ ගැන කරන්න අපිට තියෙනවා. ඔව්, දැන් ඔන්න දුල පුතාල නම් ටිකක් කියාගෙන යනවා ඇති නේද? රාත්‍රී කාලයේ පිපෙන මල්, ඔව්, කඩුපුල් මල්, සේපාලිකා මල්, ඇක්ටේරියා, ඊළඟට අර හැම තැනටම සුවඳ විහිදෙන රෑ කුමාරි නේද? ඒ වගේම පිච්ච, ඊළඟට කුමුදු මල්. කුමුදු මල් තියෙන්නේ වතුරේ නේද? දියේ පිපෙන මල් වර්ගයක්නේ. ඉතින් මේ තමයි රාත්‍රී කාලයේ පිපෙන මල්. රාත්‍රී කාලයේ පිපෙන මල් ගැන කතා කරද්දී විශේෂත්වයක් දකිනවා අපි හැමෝම නේද? රාත්‍රී කාලයේ පිපෙන මල් මොන පාටද? ඔව්, මේවා වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන් සුදු පාටින්. ඇයි මේ රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පාට වෙන්න හේතුව? ඔව්, එකක් තමයි රාත්‍රී කාලයේ ආහාර හොයාගෙන යන සත්තු ඉන්නවනේ. ඉතින් මේ මල් වලටත් එන පුංචි පුංචි කෘමීන් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට රාත්‍රී කාලයේදී මේ ඒගොල්ලන්ගේ කාර්ය පහසු කරගන්න මල් සුදු පාට වෙලා තියෙන එක බොහොම වැදගත්. විශේෂයෙන් පේනවා නේද? රාත්‍රී කාලයේදී අපිට අනිත් හැම දෙයකටම වඩා සුදු වර්ණය වඩා පහසෙන් දැක ගන්න පුළුවන්. ඔන්න එක පහසුවක් වෙලා තියෙන. අනිත් එක තමයි සූර්යාලෝකය මේ වෙලාවේ පතිත වෙන්නේ නැහැ මේ පරිසරයට. එතකොට ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ රාත්‍රී කාලයේ පිපෙන මල් වල තව විශේෂත්වයක්, හරිම සුවඳයි. ඉතින් ඒ සුවඳත් කෘමීන්ට පාර කියන්න උදව් වෙනවා. එතකොට අපි බලමුකෝ දිවා කාලේ. ඔව්, දිවා කාලයේ පිපෙන මල් මොනවද කියලා අහුවත් එහෙම ඔයාලගේ ගෙවත්තේ තියෙන ලොකු ලිස්ට් එකක් ඔයගලන්ට කියන්න පුළුවන් නේද? ඔව්, මල් බොහෝමයක් මේ ඉර උදාවත් එක්ක එළඹෙන දිවා කාලයේදී පිපෙන මල්. ඉතින් ඔය ඕලුන් එළුම් වගේම දාස් පෙති රෝස වගේම ඔයාලගේ ගෙවත්තේ නැත්තම් මල් වතුවල හැදෙන බොහෝමයක් මල්. අර අපි කිව්ව රාත්‍රී කාලයේ පිපෙන මල් වලට අමතරව අපි දකින මල් බොහෝමයක් දිවා කාලයේ තමයි, ඉර උදාවත් එක්ක එළඹෙන දිවා කාලයේ තමයි පිපෙන්නේ. හොඳයි, ඒ ගැන ටිකක් මතක් කරගන්න. මොකද මේ දේවල් ආශ්‍රයෙන් පරිසරයේ කොටසේ, ඔයගලගේ ප්‍රශ්න පත්‍රවල පරිසරයේ කොටසේ ප්‍රශ්න සකස් වෙන්න පුළුවන් ඕන තරම්. මේ වගේම තමයි පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කළ ඒ වගේත් මේ ආශ්‍රිතේ ප්‍රශ්න බොහොමයක් අහලා තියෙනවා, ඕගලන්ට දැක ගන්න පුළුවන්. හරි, දැන් රාත්‍රී කාලයේ පිපෙන මල් ගැන කතා කරානේ. ඊළඟට තවත් මේ කොටසට අපි එකතු කරගමු, කවුද මේ රාත්‍රී කාලයේ හැසිරෙන සත්තු? එන්න නැත්නම් රාත්‍රී කාලයේ ගැවෙන සතුන්. අපි මෙයාලට විශේෂ නමක් කියනවා නේද? නිශාචර සතුන් කියලා. ඔව්, නිශාචර සතුන් නැත්නම් රාත්‍රී කාලයේ ගැවෙන සත්තු. කියනකොටම මතක් වෙන ඔයගලන්ට වවුලා. වවුලා කියන්නේ පක්ෂියෙක්ද? නැහැ, වවුල පක්ෂියෙක් නෙමෙයි. එයා ශීරපායි ගණයට අයත්. එනට පියාඹීමේ හැකියාව එයාට තියෙනවා. වවුලා ඔන්න රාත්‍රී කාලයේ හැසිරෙනවා. ඒ වගේම තමයි රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂීන් කීප දෙනෙකුත් අපි දන්නවා. උලමා, බස්සා, බකමූණා නේද? මෙන්න මේ අය රාත්‍රී කාලයේදී පරිසරයේ දැක ගන්න පුළුවන් පක්ෂීන් කීප දෙනෙක්. ඒ විතරක් නෙමෙයි, ඌරා, මීමින්න, ඉත්තෑවා, ඌරුමීය, මීයා, ගොළුබෙල්ල, ගෙම්බ. බලන්නකො මෙන්න මේ අය රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් දකින්න බැරිද කියලා. මේ අයගෙන් සමහරු රාත්‍රී කාලයේදී තමයි එළියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආහාර හොයාගන්නේ නේද? අර දිවා කාලයේදී පරිසරය ගැවසෙන්නේ නැති බොහෝ දෙනා රාත්‍රී කාලයේදී නිදහසේ ඒගොල්ලන්ගේ ආහාර හොයාගන්නේ ඒගොල්ලන්ගේ පරිසරය සැරිසැවීමේ කාර්යයන් සිද්ධ කර ගන්නවා. එහෙනම් ඔන්න අපි දැන් කතා කරා රාත්‍රී කාලයේ පිපෙන මල් ගැනත් ටිකක් මතක් කරා, දිවා කාලයේ පිපෙන මල් ගැනත් කතා කරා, රාත්‍රී කාලයේදී ගැවෙන සතුන් ගැනත් කතා කරා. මේ රාත්‍රී අහසත් එක්ක අපි මේ පාඩමේදී කතා බහ කරපු නිසා තමයි රාත්‍රී කාලයට සම්බන්ධ මේ දේවල් ගැන ටිකක් අපි මේ පාඩමේදී මතක් කරේ. හොඳයි. ඊළඟට තවත් ලස්සන දෙයක්. මියාව දකින්න පුළුවන් අහසත් එක්ක සම්බන්ධ අපේ පරිසරයේ. මොකද්ද මේ හරි අපූරු දේ? දේදුන්න දැකලා තියෙනවද? ඔව්, දේදුන්න පරිසරයේ ආදරෙන් පරිසරයේ දිහාසාවෙන් නිරීක්ෂණය කරන ඕනම කෙනෙක් මේ දේදුන්න දකින්න ඕන නේද? ඉතින් පුංචි දූල පුතාලා අනිවාර්යෙන් දැකලා තියෙන්න ඕන. මොකද ඔගොල්ලෝ හරි ආස කරන මාතෘකාවක් මේක නේද දේදුන්න? ඔව්, අපි ඕන තරම් දේදුන්න දැකලා තියෙනවා. හරිම ලස්සනයි. කොහොමද දේදුන්න හැදෙන්නේ? චූටි කාලේ කතන්දර පොත්වලින් අහපු ලස්සන කතන්දර වගේ නම් නෙවෙයි නේද? දේදුන්න හැදෙන්න පරිසරයේ තෙතමනය බලපානවා. පරිසරයේ තෙතමනය සහිත අවස්ථාවල ඒ ජල වාෂ්ප, අපි තෙතමනය කියන එක ජල වාෂ්ප සහිත අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. එන්නේ ඒ අවස්ථාවේදී ජල වාෂ්ප මතට හිරු එළිය වැටීමෙන් දේදුන්න නිර්මාණය වෙනවා. එහෙනම් පරිසරයේ ජල වාෂ්ප වැටිපුර තියෙන අවස්ථාවක ඒ මතට හිරු එළිය පතිත වීමෙන් ඒ අතරින් අපිට දේදුන්න කියන එක දැක ගන්න පුළුවන්. කියන්නේ මේ අපූරු වර්ණාවලියක් නේද? වර්ණ කිහිපයක එකතුවකින් හැදිච්ච හරිම අපූරු වස්තුවක්. එතකොට මේ දේදුන්න දකින්න පුළුවන් අවස්ථා වෙනස් වෙනවා. ඒ කොහොමද? උදේ කාලයක නම් දේදුන්න කොහෙද දකින්න පුළුවන්? උදේ කාලයකදී අපිට දේදුන්න දැක ගන්න පුළුවන් බටහිර අහසේ, බටහිර පැත්තට බලවෙන. සවස් කාලයක නම් අපිට දේදුන්න දැක ගන්න පුළුවන් නැගෙනහිර අහසේ. ඇයි මේ? උදේ කාලයේදී හිරු අපිට දකින්න තියෙන්නේ නැගෙනහිර දිශාවේ. එහෙනම් හැම විටම දේදුන්න ඇති වෙන්නේ හිරුට ප්‍රතිවිරුද්ධ දිශාවේ. හිරු ඉන්න පැත්තට විරුද්ධ පැත්තේ තමයි දේදුන්න දැක ගන්න පුළුවන්. මොකද එහෙ ඉඳලා වැටෙන එක පැත්තක ඉඳලා වැටෙන හිරු එළියත් එක්කනේ ජල වාෂ්ප මතට හිරු එළිය වැටුණාමනේ මේ සිද්ධිය ඇති වෙන්නේ නේද? එහෙනම් හැම වෙලාවෙම හිරුට විරුද්ධ දිශාවේ අපිට දේදුන්න දැක ගැනීම හැකියාව තියෙනවා. පුළුවන් ද දූල පුතාලට දේදුන්න නිර්මාණය කරගන්න? ඔන්න මතක් කරගෙන ඇති පාසලේදී කරපු එක්තරා ක්‍රියාකාරකමක්. ඔව්, අපිට පුළුවන්. මොනවද අපිට ඕන? අපිට ඕන වතුර බේසම. ඒ වගේම දර්පණයක්, කැඩපතක් කියන්නේ. ඒ වගේම සුදු පැහැති තිරයක් ඕන. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය දෙයක් හොඳට ඉරපායලා තියෙන්නත් ඕන. ඉතින් බේසමට ජලය ටිකක් පුරවලා දර්පණය නැත්නම් කැඩපත ඒ මත ගිල්වනවා. ගිල්වලා ඒ මතට ඒ වීදුරු කොටස තියෙන පැත්තට හිරු එළිය වැටෙන්න සලස්වලා ඒ එළිය සුදු පාට තිරයට යොමු කරා. ඒ සුදු පාට තිරය මත ටික වේලාවකින් අර අපි මේ දැන් කතා කරපු දේදුන්න අපූර්ව වර්ණ ටික දැක ගන්න පුළුවන්. මේකට සුදු පාට තිරයක් හෝ සුදු පාට බිත්තියක් උනත් හොඳයි. පහසුවෙන් මේ දේ නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මොනවද මේ අපි දකින දේදුන්න අපූර්ව වර්ණ ටික? ඔව්, දැන් ඔන්න දූල පුතාලා කියනවා ඇති. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. ඔය තමයි පිළිවෙල. ඕක අග ඉඳලා මුලට පිළිවෙලින් මතක තියාගන්න පුංචි වාක්‍යයක් එහෙම තියෙනවා නේද? අපි බලමු මේ වාක්‍ය මොකක්ද කියලා. ඔව්. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. ඒ දැන් අපි මුලින් කිව්ව වර්ණමාලාව අගේ ඉඳන් මුලට ඒ වාක්‍යයේදී අපිට හදා ගන්න පුළුවන්. ඉතින් දෙපැත්තටම පිළිවෙලින් වර්ණ මතක තියාගැනීමේ හැකියාව මේකෙන් තියෙනවා. හොඳයි. එහෙනම් ඔන්න දැන් අහස තියෙන තවත් අපූර්ව දෙයක් ගැන අපි කතා කරා. මේ පාඩමේදී මම ඔයගලන්ට පුංචි ක්‍රියාකාරකමක් මතක් කරලා දෙනවා. දුල පුතාලට තිබුණා මේ පාඩමේ කරන්න ඉහළට ඉපිලීමේ හා පතිත වීමේ කුසලතා සංවර්ධනයට උදව් වන පුංචි ක්‍රීඩාවක්. කරානම් පාසලේදී මතක ඇති. එහෙම නැත්නම් දැන් මේ අවස්ථාවේදී මේ මොකද කියන්නේ කියන එක ඔළුවට ගන්න. ඉහළට ඉපිලීම සහ පතිත වීමේ කුසලතාවේ සංවර්ධනයට උදව් වන ක්‍රීඩාවක්. නිරෝගීව ඉන්න නම් අපිට මෙන්න මේ හැකියාව සහිත ක්‍රීඩා ඉතාම වැදගත් වෙනවා. මේ ගැන මම ඔයගලන්ට ටිකක් කියා දෙන්නම්. මේ ක්‍රීඩාව තව විදිහකින් අපි හඳුන්වන හිටිපින්. ඉතින් අනාගතයේදී දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙන්න දක්ෂ ක්‍රීඩා හැකියාවක් ඇති කරගන්න පුංචි තල්ලුවක් මෙන්න මේ ක්‍රීඩාවලින් ඔයගලන්ට ලැබෙනවා. මේක හරිම පහසුයි. ආරම්භක රේඛාවක් ලකුණු කරගන්න. ඔගලගේ මිදුලේදී නිවසේදී ඕන තැනකදී මේක කරන්න පුළුවන්. ආරම්භක රේඛාවක් ලකුණු කරලා හැබැයි අනතුරු නැති ස්ථානයක් තෝරගන්න. එතන ඔගල කකුල් දෙක මේ රේඛාව මත තියාගෙන හිටගන්න. කකුල් දෙක එක තැන තියාගෙන හිටගන්න. එකල හැකි තරම් වෙර දාලා හැකි තරම් ඉදිරියට රේඛාව ඉදලා ඉස්සරහට පනින්න ඕන. ඔන්න එහෙනම් ආරම්භක රේඛාවක් ලකුණු කරගෙන එතන හිටගෙන කකුල් දෙක ළඟ තියාන හොඳට ගැම්ම අරගෙන අපි කියන්නේ නේද? ඉස්සරහට පුළුවන් තරම් පනින්න ඕන. ඉතින් මෙන්න මේකෙදි මේක අපිට තනි තනියෙන් කරන්නත් පුළුවන්, ක්‍රීඩාවක් විදිහට කණ්ඩායම් විදිහට එකතු වෙලා කරන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ ක්‍රීඩාව හිටිපින්ම කියනවා. එහෙම නැත්නම් මේකෙන් අපිට වර්ධනය වෙන හැකියාවන් දෙකක් තියෙනවා. ඉපිලීම සහ පතිත වීම. ඒ කියන්නේ ඉපිලෙනවා කියන්නේ ඉහළට එසවෙනවා අපේ ශරීරේ. ඒ වගේම කකුල් දෙක ආපහු බිමට, කකුල් දෙකෙන් බිමට පතිත වෙනවා. ඉපිලීමේ හා පතිත වීමේ ක්‍රීඩාවක් විදිහට ගත්තොත් ඔන්න හිටිපින්ම කියන ක්‍රීඩාව ගන්න පුළුවන් වෙනවා. සමහර විට මේ ආශ්‍රිත පින්තූරයක් දීලා මේ ක්‍රීඩාව තුළින් ඔබට ලැබෙන හැකියාව කුමක්ද කියලා අහන්න පුළුවන්. ප්‍රශ්නයක් නේද? පරිසරයේ කොටසෙදී. එතකොට ඉපිලීම හා පතිත වීමේ කියන හැකියාව දෙක තමයි ඒකෙදී ඔබලන්ට ලැබෙන්නේ. හොඳයි, මම තවත් පුංචි පැවරුමක් ඔබලන්ට දෙනවා. මෙන්න මේක හොඳට අහගන්න. ඔබලා ආස කරන පැවරුමක් වෙයි මේක. දැන් අපිට පහුගිය කාලේ නම් මේ නිවාඩුවේ අපි කොච්චර ගෙදරට වෙලා හිටියත් අපිට බැරි වුණා අපි හිතන විදිහට රට පුරා ඇවිදින්න, චාරිකා යන්න, මේ රටේ සුන්දර තැන් නරඹන්න යන්න බැරි වුණානේ. එුණත් අපිට කලින් ගිය අවස්ථා ඕන තරම් තියෙනවානේ. ඒ වගේම මේ ඔයගොල්ලන්ගේ මතකයේ තෝරන තරම් කබඩා වෙලා තියෙනවානේ. ඉතින් අන්න එහෙම ගිය චාරිකාවක් මතක් කරගන්න. ඒ චාරිකාවේදී ඔබ වඩා සිත්ගත් තැනක් මතකෙට අරගෙන ඒ ස්ථානයේ අලංකාර චිත්‍රයක් අඳින්න ඕන. ඔබල ළඟ තියෙන ඔබලන්ට පහසු කොලයක්, හාෆ් ෂීට් එකක් හරි කමක් නෑ සපයගෙන ඒ අවස්ථාවක් මතක් කරලා වැඩියෙන්ම හිතටගත් තැනක් චිත්‍රයක් අඳින්න ඕන. ඒක ඔයගොල්ලෝ ගාව තියෙන දියසායම් හරි පැස්ටල් හරි ඕනම මාධ්‍යයක් පාවිච්චි කරලා මේක ලස්සනට පාට කරන්න ඕන. හරිද? අපි ගිය චාරිකාවකදී අපේ හික්ගත්ත අපි ආසම කරපු ලස්සනම තැනක චිත්‍රයක් ඇඳලා මේක පාට කරන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට ඔන්න අවස්ථාව දෙනවා මේ පාඩ ඔබේ චිත්‍රය වෙනද අපිට ප්‍රශ්නෙකට උත්තර දෙනවා විතරනේ නේද? ඔබේ චිත්‍රයක් අපට එවන්න පුළුවන් අවස්ථාවක් ඔන්න මෙදාසරේ තියෙනවා. ඒ කොහොමද? ඒ වගේම තමයි දැන් මේ පැවරුම වගේම චිත්‍රය ගැන වගේම ඔබලගේ දවසේ ප්‍රශ්නයක් මම අමතක කළා නෑ. දවසේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දවසේ ප්‍රශ්නයට දෙන උත්තරේ ඔයාලා අඳින මේ හරි අපූරු චිත්‍රයයි අපිට එවන්න ඕන. මම ඒකට දුරකථන අංකයක් කියන්න. චිත්‍රය නම් ඒ අවස්ථාවේදීම ඔයගොල්ලන්ට අපිට ලබා දෙන්න බැරි වෙයි. හැබැයි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් නේද? මේ වැඩසටහනට සවන් දුන්න තැනින් ඔයගොල්ලෝ අපිට ඔයගොල්ලන්ගේ උත්තර ලබා දෙනවා. ප්‍රශ්නෙට උත්තරේ වලම දෙන්න. ඔයාලා අඳින ලස්සන චිත්‍රයට කාලය අරගෙන ඒ චිත්‍රයත් ෆොටෝ එකක් ගහලා අපිට එවන්න පුළුවන් අවස්ථාව ඔන්න මේ සැරේ දෙනවා. එහෙනම් අපි මම අවසානයේ කියන්නම් ඔයගොල්ලෝ කොහොමද චිත්‍ර අපිට එවන්න ඕනි කියලා. ඊට කලින් අද දවසේ ප්‍රශ්නය අහන්නයි මම සූදානම් වෙන්නේ. එහෙනම් සූදානම් නේද? එතකොට මේ පිළිතුර එවන දුරකථන අංකයම තමයි මම පුංචි ඔබට ලබා දෙන්නේ ඉදිරියේදී ඔබලන් චිත්‍රය එවන්න. දැන් අද දවසේ ප්‍රශ්නයට හුඟකන් දෙන්නකෝ. අද මේ සාකච්ඡා කරපු පාඩමේ මම ඔයාලගෙන් අහන ප්‍රශ්නේ තමයි පරිසරයට බැහැර කරන දිරාපත් වන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැක්කේ කෙසේද? මොනවද කරන්නේ අපි? හොඳට අහගන්න. පරිසරයට අප බැහැර කරන දිරාපත් වෙන අපද්‍රව්‍ය තියෙන්නේ. මේ දේවල් නැවත භාවිතයට ගත හැකි ආකාරයක් කියන්න. පරිසරයට බැහැර කරන දිරාපත් වෙන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ආකාරයක් කියන්න. වචනකින් දෙකකින් මේක අපිට එවන්න ඕගොල්ලෝ. මොනව කරලාද? කොයි විදිහටද අපි නැවත මේව පාවිච්චියට ගන්න කියන එක. එහෙනම් ඔබලන් පිළිතුරු එවන්න ඕන දුරකථන අංකේ තමයි 0703378021. 0703378021. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ කියපු මේක WhatsApp හරහා හැකියාව තියෙන පුංචි ඔයාලා මේක WhatsApp වලටත් ඔබලන්ට එවන්න පුළුවන් ඔගලගේ චිත්‍රයත් මේ අංකයටම WhatsApp හරහා ෆොටෝ එකක් ගහලා එවන්න පුළුවන්. පුංචි ඔයාලගේ දක්ෂතා අපිට පෙන්වන්න ආසයි නම් එහෙනම් අදට નિયમિત පාඩම අපිට අවසන් කරන්න සිද්ධ වෙන කාලය අවසන් වෙලා තියෙන නිසා අපි මේ පාඩම අවසානයේදී හරි අපූරු ගීතයක් එක්ක පාඩමින් සමුගමු. ඔබලන් ගීතයටත් සවන් දීලා අපිට ප්‍රශ්නෙට පිළිතුරු එවන්න හැකි අවස්ථාවක චිත්‍රයත් ඇඳලා එවන්න. එහෙනම් අපි අවසානයේදී මෙන්න මේ අපූරු ගීතයට සවන් දෙමු. කරුණාරත්න අබේසේකර මහතා විසින් රචනා කළ කියන්න සුළඟේ ඔබ කොයි සිටද එන්නේ කියන ගීතයත් එක්ක අදට අපි ඔබෙන් සමුගන්නවා. ඒ ගීතයත් ඔබට නිර්දේශිත ගීතයක්. ඉතින් ඒ ගීතයත් රස විඳින්න, ඒ වගේම පාඩමේ උගත් කරුණු නැවත සිහියට ගන්න, පාඩමේදී අපි ලබා දුන් පැවරුම් බොහොම ආසාවෙන් කැමැත්තෙන් කරලා අපිට ලැබෙන්න සලස්වන්න. මම අද පාඩම ඔයාලට අරගෙන ආව ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ, අද ශිෂ්‍යත්වය පරිසරය පාඩම එක්ක උවේ ගුරු කෙතරින් ඔබ හමු වුණේ බණ්ඩාරනායක ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරු මෑණියන්. අපි තවත් පාඩමකින් හමු වෙමු.